නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආචික්කතු භන්තේ භගවා දුක්ඛං දේසේතු භන්තේ භගවා දුක්ඛං සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් හැම දෙනාම මේ මොහොතදී සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට එනිසා මුලින්ම මතක් කරනවා මේ සෑම දිනාටම තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඉතාමත්ම වමනාවෙන් ඉතාමත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා. ඉතින් මේ වගේ ධර්මයක් අහන එකේ මනාවට ඇහිංකන් දීමේ වටිනාකමත් එසේ අසා මනාකොට ධර්මය අහලා මේ සසරෙන් මිදී ගන්නට සුදුසුම බවත් කියන කාරණාව මේ පින්වතුන්ට හැඟෙන්ට තේරෙන්ට මම මේ පින්වතුන්ට පුංචි කතාවක් කියලා දෙන්න. මොකද මම විස්තර කළ දෙන්න හදන දහම් කරුණු ටික ටිකක් ගැඹුරුයි. ඒ ගැඹුරු දහම් කරුණු හදිසියෙන් නොතේරුණත් මේ කතාව හරි මතක තියේ. එතකොට ඒ කතාවත් මේ පින්වතුන්ට සිහි කළ පමණකින් ජීවිතයේ කවදා හරි දවසක විරාග ස්වභාවයකට මනස යොමු කරගන්න උපකාරක ධර්මයක් වේ. පින්වත්තුන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සරත් නුවර එක්තරා සිටු කුලයක් තිබුණා. ඉතින් මේ සිටු දුමාල්ලන්ට හිටියා දරුවෝ දෙන්නේ. ඉතින් ඒ වැඩිමහල් දරුවාගේ නම වය නව තිස්ස. ඉතින් මේ වැඩිමහල් දරුවා යම් තම අවුරුදු 14ක් 15ක් වගේ වෙන කාලෙ දෙනකොට හදිස්සි දරුණු රෝගාබාධයක් හැදිලා මේ දෙමව්පිය දෙන්න මරණාසන්න ස්වභාවයට පත් වුණා. ඒ වෙලාවේ තමන්ගේ වැඩිමහල් දරුවව ළඟට කතා කරලා මතක් කරනවා පුතේ මෙබඳු රෝගියක් හැදුණු කෙනෙක් වැඩි කලක් ජීවත් වෙන්නේ නැහැ. ඉතින් නොබෝ දවසකින් අපි මැරිලා යයි. නමුත් අපි මරුණත් අපි නැති වෙච්ච පාඩුව මල්ලිට ඉතුරු කරන්න එපා කියලා ඒ තමන්ගේ වැඩිමහල් සහෝදරයාට අවවාද කළා. ඒ දෙමව්පිය කියපු පරිදිම නොබෝ දිනකින් ඒ අම්මයි තාත්තයි දෙන්න කළුරිය කළා. ඉතින් ඒ අම්මා තාත්තගේ වචනයත් මුල් කරගෙන මේ තිස්ස අයියා මොකද කරන්නේ, තමන් ඉගෙන ගන්න කටයුතු නතර කළා, අම්මා තාත්තා නැති මල්ලිට අම්මා තාත්තා කෙනෙක් වගේ වෙලා බොහෝම හොඳින් මේ මල්ලිව උගන්වලා හැදුවා හදලා. ඉතින් කාලය ගිවිල යනකොට මල්ලි වැඩි වියටපත් වෙනකොට ලොකු ළමයෙක් වුණාම සුදුසු කුලයක් බලලා අවාහ වහ කටයුත්තකුත් කළා. දෙමව්පියන්ගේ මුරුම වෙච්ච ධනය බෙදලා ඒකෙන් භාගකුත් මල්ලිට දුන්නා. ඉතින් මල්ලි ගැන මල්ලිගේ යහපත ගැන නොයෙක් විදිහට කටයුතු කාරණා කරන්ට යෙදුණු නිසාම තිස්සට තමන්ගේ අනාගතය ගැන හිතන්ට වෙලාවක් වුණේ නැහැ. ඉතින් තිස්ස අවාහ වහ කටයුත්තක් කරගත්තෙත් නැහැ. ඉතින් මේ කාලෙදී බොහෝ සෙයින්ම පිරිස් හවසට නොයෙක් මල් පහන් සුවඳ දුම් අරගෙන චේතවනාරාමයට යනවා. ගිහිල්ලා ඉතින් බණ අහනවා. ඉතින් මේ තිස්ස ගෙදර ඉඳන් බලාගෙන ඉන්නවා. ගොඩාක් පිරිස් හවසට යනවා පන්සලට. මෙයාට තිබුණා යන්න ඕනේ. ඉතින් ගිහිල්ල පැත්තකට වෙලා බලහන කොට බුදුරජාණන් වහන්සේ කියලා දේශනා කරන ධර්මයේ ටික ටික මෙයාට තේරෙන්න ගත්තා. මේ සසර දුක් බව, සසර අනවරාග්‍ර බව, මේ මුල් සංසාර කෙලවරක් නැති බව, අනන්ත සංසාරික විඳ දුක් හැට ඇති බව, ඉතින් ලැබුණු සම්පතේ ලෝභ කළොත් මේ සසරේ මිදී ගන්න නොහැකි බව, ඒ නිසා ජීවිතයේ යථාර්ථය සිවිය යුතුයි කියන මේ දේශනාවන් අහන්න අහන්න මේ තිස්සට ගිහි ජීවිතය ගැන ගොඩාක් තිබුණු ආසාව අතහැරුණා. දවසක් මේ ඔක්කොමල බණ අහලා යනකම් ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන ස්වාමීන් වහන්සේ මහසමට පැවිදි වෙන්න ඕනේ, මාව මහාන කරන්න කියලා මතක් කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, කිස ඔබට මහාන වෙන්න පුළුවන්, ඔබ මහාන කරන්න පුළුවන්, නමුත් ඔබ පැවිදි වෙන බව දන්වලා ඉන්න කවුරු හරි ඉන්නවද? ස්වාමීන් වහන්සේ මට ගොඩාක් ඥාතිවරු නැහැ, එක මල්ලි කෙනෙක් ඉන්නවා කියලා මතක් කළා. හොඳයි එහෙනම් ඒ මල්ලිට ගිහිල්ලා කියලා දැනුවත් කරලා එන්න කියලා මතක් කළාම මේ තිස්ස ඇවිල්ලා ගෙදර මල්ලිට කිව්වා, මල්ලි මට මහාන වෙන්න හිතුණා, මට මහාන වෙන්න යන්න ඕනේ. ඊට අවසර දෙන්න කිව්වහම මල්ලි අඬන්න ගත්තා, අනේ අයියයි එහෙම කරන්නේ, අම්මා තාත්තා නැති මට අම්මා තාත්තා කෙනෙක් වෙලා සහෝදරයෙක් වෙන ඥාති හිතේ සින්නැති මට ඉන්න එකම ඥාතිවරයා අයියා, අයියා මහාන වෙන්න එපා කියලා ඇඬුවා. ඉතින් මෙහෙම කරද්දි මේ තිස්ස නැවතත් කිව්වා, මල්ලි මම කුංචි කාලේ ඉඳන් මං ගැන බලන්න නැතුව මල්ලි වෙනියම ජීවිතේ කැප කළා, ඒකල උපකාරයට මට ප්‍රතිඋපකාරයක් කරනවා නම් මට පැවිදි වෙන්න අවසර දෙන්න කියලා මතක් කළාම අයියා නැවත නැවත කරන ඉල්ලීම නිසා හොඳයි අයියා එහෙනම් මහාන වෙන්න කියලා මතක් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට ගිහිල්ලා මේ තිස්ස බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා, උපසම්පදා වුණා. පැවිදි වෙලා උපසම්පදා වෙලා ඉතින් බණ භවනා කරන්නට හැදුවට බෑ, ඉඩ ලැබෙන්නේ තමන් දන්න අවට ප්‍රදේශය නිසා, දන්න හඳුනාය නිසා නිතරම නිතරම මේ තිස්සහාමුදුරුව හම්බෙන්න පරණ ගිහි කල යාළුවෝ මිත්‍රයෝ එන්න ගත්තා. ඉතින් මේක හරේ කරදරයක් තිස්සහාමුදුරුවන්ට, තමන්ට බණ භවනා කරගන්නත් බෑ. තසි බුදුරජාණන් වහන්සේ ළඟට ගෙහෙල්ලා කමටහනක් ඉල්ලගත්තා. කමටහනක් ඉල්ලගෙන කිසියෙම කෙනෙක් නොකියා යදුන් ගණනක් ඈත ඉතාමත්ම දුෂ්කර ප්‍රදේශයක තියෙන ගමකට ගියා. ගෙහෙල්ලා කෙනෙක්ගෙන් වතකුත් අහගෙන ඒ ගම් පියසට උඩින් තියෙන කැලෑවක ගල්ලෙනක් තියෙනවා, මේ ගල්ලෙන සුද්ධ පවිත්‍ර කළා, ඒකේ බණ භාවනා කරන්න වාසයට තෝරගත්තා. ඉතින් සක්මන් මළුවකුත් හදාගත්තා. ඉතින් උදේ වරුවේ ගමට පිණ්ඩපාත ගිහිල්ලා බොහෝම සිහිය ඇතුව නොවන ඇතුව ගමේ පිණ්ඩපාත හැසිරලා ආපහු හවසට ඇවිල්ලා බණ භාවනා කරනවා. ඉතින් මේ විදිහට තිස්සහාමුදුරුවෝ තමන් පැවිදි වෙච්ච ජීවිතයේ යථාර්ථයක් කරගන්න, පැවිදි වෙච්ච අර්ථය ඉෂ්ට කරගන්න රැයදවල් දෙකේම උත්සාහයෙන් කටයුතු කරනවා. මේ වෙලාවේදී අර මල්ලිගේ බිරිඳ ගත්තහම හරි ලෝභයි. මේ මල්ලිගේ බිරිඳ තනියම හිතනවා තිස්ස මහන වෙච්ච එක නම් හරිම හොඳයි, තිස්ස මහන වෙච්ච එක අපිට හරි ලාභයක් වුණේ, තිස්ස මහන වෙච්ච හින්දා තිස්සගේ දේපොළක් දැන් අපිට අයිති වුණා, දැන් එයා විවාහ වෙලත් නැහැ, එයාට කවුරුවත් නැහැ, එයා මහන වෙච්ච එකෙන් අපිට උනේ එයාගේ තියෙන ඔක්කොම දේපොළත් අපිට අයිති වුණා. ඉතින් කොයි වෙලාවක හරි මහන ජීවිතය ගැන කලකිරලා ආපහු ආවොත් බැරි වෙලාවත් මේ දේපොළ ඔක්කොම දෙන්න වෙනවා. ඒ හින්දා හොඳ වැඩක් කරන්න ඕනේ කියලා මල්ලිටත් හොරෙන් කුරු කණ්ඩායමක් ගෙනල්ලා අල්ලසක් දෙනවා, මෙන්න මේ මුදල ඔබ අරගන්න. අරගෙන අන්න අහවල් ගමේ ගල්ලෙනක ඉන්න හාමුදුරුවෝ, අන්න ඒ හාමුදුරුවෝ මරලා ඉන්න ඕනේ. ඒ හාමුදුරුවෝ මරලා ආවහම උඹලට මේටත් වඩා වැඩි මුදලක් දෙනවා කියලා. ඉතින් ගුණයක් නොතේරෙන මුදල ගැන ලෝභයෙන් මේ හොරුත් මේ තමන්ට පවුරුදු වැඩේ බාරගත්තා. ඉතින් කියපු මගායුරු අනුව ඒ ගමට ගිහිල්ලා ඒ ගමේ තියෙන ගල්ලෙනට හුරු කණ්ඩායම ගියා. අනේ යන කොටත් තිස්සහාමුදුරු සක්මන් මළුවේ සක්මන් භාවනා. ඉතින් මේ හොරු ටික ඔක්කොම වට කරගත්ත දැන් මොකටද හාමුදුරුවන්ව මරන්නේ? ඉතින් සාමුදුරුව අහනවා, මොකද උපාසකවරුන් අපි ආවේ උපවහන්සේ මරන්න, ඇයි මාව මරන්නේ? උපවහන්සේ මැරුවහම අපිට විශාල මුදලක් ලැබෙනවා, ඒ නිසා හොඳයි. මාව මැරීම නිසා ඔබට ධනයක් ලැබෙයි නම් කමක් නැහැ. හැබැයි මං තාම සියලු සසර දුක් අවසන් කළ කෙනෙක් නෙමෙයි. මට ගෙවා ගන්න සසරක් තියෙනවා. මේ කෙලෙස් සහගතව මිය යන එක පිළිකුල් කරනවා. ඒ නිසා මට අනුකම්පාවෙන් මේ සසර ගෙවා ගන්න මට එකම එක දවසක් විතර ජීවිතය දෙන්න. හෙට ඇවිල්ලා මාව මරන්න කියලා. ඒ වෙලාවේදී මම හොරු කියනවා, බලන්න හාමුදුරු නමක් උනත් මුගේ තියෙන කපටිකම්. අද මරන්න එපා, හෙට ඇවිල්ලා මරන්න කියලා පැනලා යන්න තමයි හදන්නේ කියලා හොරු කතා කළාම තිස්ස හාමුදුරුව කියනවා, පින්වත්නි මම පැනලා නොයන බවට ඔබට ඇපයක් වෙන්නම් කියලා. ඊට පස්සේ හොරු අහම, මේ කැලේ මේ වනාන්තරේ කවුද උභාන්සට ඇප වෙන්නේ ඉන්නේ? ඊට පස්සේ මේ තිස්ස හාමුදුරුව සක්මනියා කෙරවලට ගිහිල්ලා ඉඳගෙන එතන තිබුණ විශාල කළු කලක් ඒ ගල අත් දෙකෙන් ඔසවලා අරගෙන තමන්ගේ කකුලේ කලව දෙකට ගහගත්තා. ගහගෙන කකුල් දෙකේම කලවයට බිඳගත්තා. ඇවැත්නි මම පැනලා නොයන බවට මේ ඇපේ ඇද්ද කියලා ඇහුවා. ඉතින් මේ සිද්ධිය දැකපු හොරු පවා අත්තිසේ සංවේගයට අත්තිසේ දුකට පත් වුණානේ. මේ තරම් ගුණ සම්පන්න උත්තමයෙක්ව නේද මුදල් හේතුවෙන් මම මරන්න පෙළඹුණේ කියන අදහස් ඇති කරගෙන වැඳලා ඉවරලා මේ හොරු පවා ගියා. ඉතින් පහෝදා උදේ වෙනකම් ඒ වේදනාවම අරමුණු කළා. පහෝදා උදේ සියලු කෙලෙස් නසලා තිස්ස තෙරුන් වහන්සේ අරිහත්ත්වයට පත් වුණා. ඒ පත් වෙනවත් එක්කම ජීවිතයත් අවසන් වුණා. මම මේ ටික මතක් කළේ පින්වත්තුනි, එදා ඒ තිස්ස තෙරුන් වහන්සේ දැනගෙන හිටියා තමම්ම කකුල් දෙකට ගහලා කකුලේ කලවැට බිඳ ගන්නකොට, කෙලෙස් සහගත සසරේ ඉන්නකොට කකුල් කැඩුණු වාරවල් ගණන් කරන්න බැරි බව, ඒ වගේම මේ දුක්සහගත සසරේ ඉදිරියට හිටියොත් කකුල කැඩෙන වාරවල් ගණන් කරන්න බැරි බව උන්වහන්සේ දැනගෙන හිටියා. ඒ වගේම ඒ විතරක් නෙමෙයි, ගෙවුණු සංසාර ජීවිතයේ කඩු කිනිසු පහරවල් වැදුණු ප්‍රමාණය ගණන් කරන්න බැරි බව, සසර හිටියොත් වදින කඩු කිනිසු පහරවල් මෙන්න මෙච්චරයි කියලා ගණන් කරන්න බැරි බව උන්වහන්සේ දැනගෙන හිටියා. අද කකුල කඩාගෙන හරි මේ ජීවිතයේ තියෙන වෙලාවේදී, මේ මනුස්ස ජීවිතේ හම්බ වෙච්ච වෙලාවේදී, බුදුහාමුදුරු හම්බ වෙච්ච වෙලාවේදී, සද්ධර්මයේ තියෙන වෙලාවේදී, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් මේ දුක අවසන් කරගන්න පුළුවන් කියන දැක්ම මාසික තිබුණා. මේ ඉමක් කොනක් පරක් තෙරක් නැති සංසාරේ අවිද්‍යාවෙන් යනවට වඩා විද්‍යාව වෙනුවෙන් ධර්මය අවබෝධය වෙනුවෙන් මිය යාමත් වටිනවා කියන උන්වහන්සේ දැනගෙන හිටියා. ඒ හින්දා උන්වහන්සේ කකුල් දෙක කඩාගෙන හරි භාවනා කළේ. ඉතින් මම මේ කතාව කිමතුන්ට මතක් කළේ ඒ උත්තමයන්ගේ අතීත චරිත සිද්ධියෙන් පින්වතුනි වර්තමානයේ ඔබටත් මටත් මහ විශාල කතාවක් කියනවා. ඔබටත් මටත් බුදුහාමුදුරුව හම්බ වෙලා ධර්මය තියනවා. යම් අර්ථයක් තේරුම් ගන්න පුළුවන් මනුස්ස ජීවිතයක් ඔබත් මමත් ලබලා තියනවා. ඒත් ඔබටත් මටත් ඒ ටික ලැබුණට තිස්සහාමුදුරුවන්ට වගේ ගොඩාක් තීක්ෂණ නුවණක් නැති වෙලා අතීතයේ විඳ දුක් අපිට අමතක වෙලා අනාගතයේ විඳින්නට වෙන දුක් සහගත සසරක ඔබත් මමත් අද දවසේදී ඉන්න බව අමතක වෙලා අපේ ජීවිතවලට ජරා මරණ දුක එන්නේ නැහැ වගේ, සතර අපා දුක අපිට අයිති එකක් නෙවෙයි වගේ අපි ජීවත් වෙන්නේ. ඉතින් මම මතක් කළේ පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍යර්මය අවබෝධ නොවුනොත් අවදු අවබෝධ කරගන්න උත්සාහවත් නොවුනොත් පින්වතුනි ඔබටත් මටත් ඉතිරි වෙන දිගට යන්න වෙන සසර ඒතරම් සුබදායක සුවදායක එකක් වෙන්නේ නැහැ. උපදින හැම ජීවිතයකම මේ මට්ටම හරි ජීවිතයක ලැබෙනවා නම් දුකක් නොපිය යුතුයි. හැම ජීවිතයකම බුද්ධෝත්පාද කාලයක් මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුන්ට මතක් කරනවා මේසා අති දීර්ඝ සංසාරික ඔබත් මමත් ආවේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන සත්‍යර්ම අවබෝධ වුණු නිසා අවබෝධ කළ නොකළ නිසා. අද දවසේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍යර්මය අවබෝධ කරගන්න බැරුණු මේ සසර මෙන්න මෙච්චරයි කියලා මහින්න බැරි තරම් දුක්සහගතයි දික්සහගතයි. ඉතින් ඒ නිසා මම මෙතන ඉඳලා මේ පින්වතුන්ට වටිනා දහම් කරුණු ටිකක් කියලා දෙනවා. හැබැයි මේ දහම් කරුණු ටික ගොඩාක් ගැඹුරු. නමුත් ගැඹුරු වුණත් කමක් නැහැ. මේ දුක්සහගත සසර ගෙවා ගන්නට මට මේ දේශනාව උපකාරයක් වේවා කියන කලන සිත් ඇතුව ඉතාමත්ම හොඳින් ඉතාමත්ම ඕනකමින් අහන්න කියලා මතක් කරනවා. මේ දේශනාව ඕනෑකමින් ඇහුවොත් අපිට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන එක ඒ තරම් අපහසු දෙයක් වෙන එකක් නැහැ කියන එකත් මතක් කරනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ රජකහ නුවර වැඩ වාසය කරන කාලෙදී එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේ උදේවරුේ පාසිවරු පුරෝගණ පිණ්ඩපාතේ සඳහා රජකහ නුවරට ඇතුල් වුණා. ඒ රජකහ නුවරට වැඩි වේලාවෙදී අන්‍ය තීර්ථක ශ්‍රාවකෙක් වූ අචේල කස්සප කියන පරිබ්‍රාජක අචේල කස්සප කියන පරිබ්‍රාජකය දකින්නවා භාග්‍යවතුන් වහන්සේ ඈත තියා වඩින. දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා, ඉතින් ශ්‍රමණ ගෞතමිය විඩාවකාශ දෙනවා නම් මම පුංචි ප්‍රශ්නයක් අහන්නම් කියලා. එවලාදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කශ්‍යප මේක ප්‍රශ්න අහන්න කාලේ නෙමෙයි, භාග්‍යවතුන් වහන්සේ පිළිපුණස මේ ගමට ඇවිල්ලා ඉන්නේ. දෙවනොටත් අහනවා, වහන්සේට අවස්ථාව දෙනවා නම් ප්‍රශ්නයක් අහන්න. දෙවනොටත් මතක් කරනවා මේක කාලේ නෙමෙයි. තුන්වෙනුවත් කියනවා මේක කාලේ නෙමෙයි. හතරවෙනුව කියනවා, අපි ශ්‍රමණ බව ගෞතමයන්ව වෙහෙසටපත් කරන්න නෙමෙයි, ගොඩාක් ප්‍රශ්න අහන්නේ නැහැ, කුටි කරුණක් අහන්න. හා හොඳයි, එහෙනම් ඔබ යමක් කැමති නම් ඒක අහන්න කියලා. එතකොට මේ අචේලකස්සප පරිපරාජිකතුමා අහනවා භාග්‍යවතුන් වහන්සේගෙන්, මේ අපි දුක් විඳිනවා නම් මේ දුක අපි කෙනා කෙනා අපි විසින්ම ඇති කරගත්ත එකක්ද? මේ දුක අපි ලෙඩ වෙනවා, පහළු වෙනවා, මරණයටපත් වෙනවා, ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක්, අප්‍රිය සංපයෝග දුක්ඛයක්, යම් හිතන බලාපොරොත්තු වෙන දේවල් නොලැබීමේ මහ දුක් ගොඩක් අපි විඳිනවා නම් මේ දුක් අපි හදාගත්ත එකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක එහෙම අහන්න සුදුසු නැහැ. එහෙනම් මේ දුක අනුන් විසින් කළ එකක්ද? එහෙම අහන්න සුදුසු නැහැ. එහෙනම් දුක අපි අනුනුයි දෙගොල්ලොම එකතු වෙලා හදා ගන්න, එහෙම කියන්න සුදුසු. එහෙනම් දුක අපේ සම්බන්ධිකුත් අනුන්ගේ සම්බන්ධිකුත් නැතුව ඉබේම හට ගන්න එකක්ද? එහෙම අහන්න සුදුසු නැහැ. ඒ කියන්නේ දුක කියලා එකක් එන නැද්ද? දුක කියලා එකක් නැතුව නෙමෙයි, දුක කියලා එකක් තියෙනවා. හොඳයි, එහෙනම් ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? නැ මම දුක නොදන්නවා නෙමෙයි, මම දුක දන්නවා. එතකොට අචේල කස්සපයාට හරි ප්‍රශ්නය. දුක තමන් කළා කිව්වත් වැරදියි කියන්නේ, අනුන් කළා කිව්වත් වැරදියි කියන්නේ. තමන් සහ අනුන් කියන දෙන්නම එකතු වෙලා කළා කියලා කරගත්ත එක දුක කියලා කිව්වොත් ඒකත් වැරදියි කියන්නේ. තමන් සහ අනුන් කියන දෙන්නම ගේම සම්බන්ධයක් නැතුව ඒ දුක හටගත්තේ, එහෙනම් හටගත්තද කියලා ගොම ඒකත් වැරදියි කියන්නේ. දුකක් නැද්ද කියලා අහනො නැත්තේ නැයි තියනවා කියලාත් කියනවා. ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද එහෙනම් කියලා අහනකොට නෑ නොදන්නවනේ වන්දුක දන්නවා කියලා කියනවා. ඒ වෙලාවේදී ඉල්ලා සිටිනවා දේසේතුපන්ති භගවා දුක්ඛං භාග්‍යතුන් වහන්සේ මට දුක දේශනා කරන සේක්වා, මේ කියලා දෙන සේක්වා. ආචක්කතුපන්ති භගවා දුක්ඛං භාග්‍යතුන් වහන්සේ මට දුක කියලා දෙන සේක්වා. දේසේතුපන්ති භගවා දුක්ඛං භාග්‍යතුන් වහන්සේ මට දුක දේශනා කරන සේක්වා. දුක කියන එක මොකක්ද? ඒක කියලා දෙන්න මට. දුක කියන එක මොකක්ද? ඒක කොහොමද වෙන්නේ? ඒක හැදෙන හැටි දේශනා කරන සුගතන් වහන්සේ කියලා ඉල්ලීමක් කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක තමම්ම කළා කියලා කිව්වොත් එතන සාස්වත දෘෂ්ටිය ඇති වෙනවා. දුක අනුන් කළ එකක්, වෙන කෙනෙක් කළ එකටයි අපි මේ දුක් විඳින්නේ කියලා කළොත් එතන උච්ඡේද දෘෂ්ටිය වෙනවා. මේ තමන් කලාවත් අනුන් කලාවත් කියන අන්ත දෙකෙන් එකකටවත් නැතුව බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම දේශනා කරනවා කියලා. අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන කියලා මේ පටිච්ච සම්පාද ධර්මයේ දේශනා කරනවා. එතකොට මෙන්න මේ පටිච්ච සම්පාද ධර්මයේ හරහා දුකත්, දුක ඇති වෙච්ච හැටි, ඒ දුක නැතිවීම නැති කරන මඟ දේශනා කළාම ඒ අචල කස්සප යන්ට ඒ දේශනාව අවසානයේදීම සම්මාදිට්ඨිය, ලෝකෝත්තර මාර්ග ඥානය පහළ වෙනවා. ඊට පස්සේ මෙයා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිත් වෙනවා. පැවිදිත් වෙලා බොහෝ දිනකින් රහතන් වහන්සේලා අතර එක්තරා රහතන් වහන්සේ නමකුත් වුණා. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව දර්ශනයක් කියලා පෙන්වලා දෙනවා. මෙන්න මේ දර්ශනය, මෙන්න මේ දර්ශනය තමයි මේ ශාසනයේ තියෙන අතිශයම සුන්දරම දර්ශනය, ගැඹුරුම දර්ශනය. මේ දර්ශනයට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සක්කායදිට විචිකිච්ඡා සිල්ලබ්බත පරමස කියන කෙලස් ටික පවා ප්‍රහාණය වෙනවා ඒ දර්ශනයට. මොකද ඒ දර්ශනය මේ දුක ඇති වෙච්ච හැටි, මේ දුක නැතිව, මේ දුක නැති කරන මඟ කියන මෙන්න මේ දර්ශනය. මේ දර්ශනයෙන් තමයි, මේ දැක්මෙන් තමයි බෞද්ධ අබෞද්ධ කියන ධර්මතාවයේ දෙකට බෙදෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණු කෙනාට කියනවා අබෞද්ධ, අනාර්ය කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනාට බෞද්ධ, නැත්නම් ආර්ය කියලා කියනවා. මොකද මේ තුලින් බුදුරජාණන් වහන්සේ පෙන්වන දර්ශනය, බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මෙහෙම කටිම දර්ශනයක්. මම එක ගැඹුරුයි, නමුත් කෙටි කළා ඔයගලන්ට කෙටියෙන් ටිකක් කියනවා. ඊට පස්සේ උපමාවක් කියන්නම්. මේ තුල මට සියල්ලම අත මතක් කරන්න බෑ. නමුත් මේ තුල යමක් ඇති බව ඔබට හිතුණා. ඔබ ඒක අතහරින්න එපා. ඒකාන්තයෙන් මේ ඔස්සේ ගවේෂණය කළොත් මේ ජීවිතයේ ඔබ සෝවාන් නොවුණු තමයි පුදුමයි. සෝවාන් වීම පුදුමයක් නෑ. එච්චරවට දර්ශනයක් මම මේ පෙන්නන්නේ. ඒක අද නොතේරුණත් ඒක අතහරින්න එපා කියන එක මතක් කරගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පෙර අවිද්‍යාව මුල් වෙලා කර්ම රැස් වුණා. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන සිද්ධිය ගන්න. අවිද්‍යාව කියලා කියන්නේ සත්‍යද? අවිද්‍යාව කියන්නේ පුද්ගලයෙක්ද? නෑ. අවිද්‍යාව කියන්නේ කෙනෙක්ද? නෑ. අවිද්‍යාව කියන්නේ මමවත් තව කෙනෙක්වත් නෙමෙයි. අවිද්‍යාව කියන්නේ ධර්මතාවයක් නේ. අවිද්‍යාව නැමති ධර්මතාවයේ මුල් වෙලයි කර්ම රැස් වුණේ කියන එක කියනවා. එතකොට ඔබ කුසල අකුසල කර්ම කළා තියෙනවවත්, මම කුසල අකුසල කර්ම කළා තියෙනවවත්, ඔබවත් මමවත් පෙර ජීවිතයක කර්ම කළා තියෙනවද? නෑ. එහෙනම් කර්ම වෙලා තියෙන්නේ මොකෙන්ද? අවිද්‍යාව නැමති ධර්මතාවය නිසා පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිජ්ජාවි සංඛාර කියන කුසල අකුසල, ආනිජ්ජාවි කියන කර්ම සිද්ධ වෙලා තියෙනවා. හොඳට බලන්න, මේ පුද්ගල භාවයක් අතහැරන ධර්මතාවයක් වෙනවා ඈ. අවිද්‍යාව නිසා කර්ම රැස් වෙනවා. ඒ කර්මය නිසා විඥානේ නැත්තම් සිත උප්පත්ති වශයෙන් රූපයකට පැමිණියා. දැන් ඔබගේ පැමිණීමක් කියලා තියනවද එහෙනම්? සත්වයේ පැමිණීමක් කියලා තියනවද? එහෙ නැත්නම් තව කෙනෙක්ගේ පැමිණීමක් කියලා තියනවද? මොකද හොඳට බලන්න අනාත්ම ධර්මයකින් පටන් ගන්න. අවිද්‍යාව නැමැති ධර්මතාවයක් හේතුනා කර්මයට. කර්ම නැමැති ධර්මයක් හේතුනා මොකේදද? විඥානයේ මෝපසකට වැස ගන්න. විඥානයේ සිත රූපයකට වැසගත් එක හේතුනා මේ රූපය සවිඥානික වෙන්නේ. කියන්නේ හැඟීම් දැනීම ඇති වෙන්නේ. දැන් මේ පුටු වගේ දෙයක් ගන්න රූපයක් උනාට ඒ රූපෙට යමක් ගැටෙනවා තේරෙනවද? තේරෙන්නේ නැහැ. නමුත් අපේ කය රූපයක් උනාට ඒ කයට ගැටෙන යමක් තේරෙනවා නේ. ඒ කියන්නේ විඥානය කියන ධර්මතාවය මේ රූපෙට වැසගත් නිසායි මේ කය හැඟීම් දැනීම ඇති වුනේ. නාම රූප ඒ නාම රූප කියන ධර්මතා දෙක හේතු වුණා ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික හැදෙන. එහෙනම් මගේ ඇහැ කන දිව නාසයද නැහැ. තව සත්වයේ ඇහැ කන දිව නාසයද නැහැ. නාම රූප නැමැති ධර්මතාව හේතු වුණා ඇහැ හැදෙන්න. නාම රූපය කියන හේතු වුණා හැදෙන්න විඥානේ හේතු වුණා. විඥාන කියන හේතුෙන්ද කර්මය හේතුණා. කර්ම හැදෙන්න අවිද්‍යාව නැමැති ධර්මතාවෙන් එකකින් එක එකින්ද සිද්ධාන්ත සිදු වෙනවා. ඒ ආයතන ටික හේතු වුණා ඇහැ හේතුන රූපයක ගැටෙන්න, කන හේතුන ශබ්දයක ගැටෙන්න, ආයතන ටික හේතුන ස්පර්ශයට, ස්පර්ශ වෙච්ච අරමුණ විඳ විඳින්නව පුළුවන්. විඳින අරමුණ හේතුන තණ්හාව ඇති වෙන්න, තණ්හාව හේතුන උපාදානය ඇති වෙන්න, උපාදානය හේතුන භවය හැදෙන්න, භවය හේතුන ඉපදීම හැදෙන්න, ඉපදීම හේතුන ජාති ජරා මරණ හැදෙන්න කියලා පටිසම්පද දුක හැදුනේ මෙන්න මෙහෙමයි කියලා සිද්ධියක් වෙනවා. ඒ ජාති ජරා මරණ කියපු තැන තමයි දුක. ඔක මන්ද බෙල කිව්වේ. නමුත් මම ඔයගලන්ට මේකේ අර්ථය ජීවිතය ජීවිතෙන් කියලා දෙනවා. මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා එක දෙයක්. පෙර කර්මයට පෙර අවිද්‍යාවෙන් කර්ම සකස් වෙච්ච නිසා ඔබ කර්ම කරගත්තොත් මම කර්ම කරගත්තොත් නෙමෙයි පෙර අවිද්‍යාව මුල් වෙලා කර්ම සකස් වීම නිසා වර්තමාන විඥාන නාම සලායතන පස්ස වේදනා කියලා කියන්නේ මේ ජීවිතයේ හැදුණා මේ ඇහැට රූපයක් පෙනෙන බව කණ්ඩ ශබ්දයක් ඇහෙන බව හැදුණා ඒ ටිකට තණ්හාව උපාදානය කියන ගති දෙක එකතු කළයි එකතු වෙලයි භවය හැදුනේ භවය නිසායි ජාති ජරා මරණ දුක් හැදුනේ කියලා දර්ශනයක් වෙනවා මේකෙන් අපි ගත්තොත් එහෙම මම ඔයගලන්ට පැහැදිලි නිසා මතක් කරන්න මෙහෙම සිද්ධිය පෙර අවිද්‍යා කර්ම නිසා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කියන්නේ ඔබට ආධ්‍යාත්මික කය සවිඥානයක වෙලා ඇහැ හැදිලා ඇස් ඉදිරිය පිටට රූපයක් හම්බ වෙන මට්ටම හම්බ වුණා. ඕක තමයි සලආයතන පස්ස වේදනා කියලා කියන්නේ ඇස් ඉදිරිය පිටට රූපයක් පෙනෙන බව හම්බ වුණා. හැබැයි ඒ රූපය සත්වයේ පුද්ගලෙක නෙමෙයි අනාත්මයි. අපි කියමු ඔකට අපි උපමාවක් ගත්තොත් ඔබ ටීවී එක බලනවා නම් ඔබේ ඇස් ඉදිරි පිටට ටීවී එකේ තියෙන රූපයක් පෙනෙන මට්ටම හම්බුණා කියන්නේ පෙර අවිද්‍යා කර්ම ටික නිසා ඔබට ඇහැ හැදිලා ඇහැට රූපයක් පෙනෙන බව හම්බ වුණා ඒක මොන වේදනා පච්චය තණ්හා කියන එක රූපයක් පෙනෙන පස්සපච්චය වේදනා කියන රූපයක් පේන වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කියන සිද්ධියෙන් කියන්නේ මොකද්ද දැන් මේ පෙනෙනකොට පෙනෙන දේ අරඹය ඔබේ මනස පැත්තේ ඔබේ සිත පැත්තේ ඒ රූපයට කැමැත්තක් ඇති වෙනවා උපාදානය කියලා කියන්නේ ඒ රූපේ රූපගතත සම්පසත ඒ රූපේ සත්‍යයේ පුද්ගලික දකින කම ඇති වෙනවා පෙනෙන පෙර කර්මයට විපාකයක් හැටියට පෙනෙන බව නිර්මාණය වුණා. යමක් පෙනෙනකොට ඒක වටිනවා කියලා ඒක සත්‍යයේ පුද්ගලයා කියන අදහස ඔබ තුළ ඇති වෙනවා. දැන් ඔබ දන්නේ නැත්නම් මේ වේදනාව නිසා තණ්හාව පදන්න කියන කෙලෙස් ටික යෙදුනා කියලා. ඔබට තේරෙන්නේ ඔබට පෙනෙන්නේ බාහිර රූපේ සත්‍යෙක් බාහිර රූපේ පුද්ගලෙක් කියලා. එතකොට ඔබ සත්ව පුද්ගල බවින් දුක් විඳිනවා. අපි ඒක තේරන විදිහට බැලුවොත් ටීවී එක ඔබ ටීවී එකේ තියෙන රූපයක් සිහි කරගන්න. ඔන්න ටීවී එක ඉස්සරහා ඔබට ඇහක් ලැබිලා ඇස් ඉදිරිපිට රූපයක් පෙනෙනවා කියන සිද්ධිය හම්බ වුණා නම් ටීවී එකේ. තේරුණාද? දැන් ටීවී එක දිහා බලාගෙන ඉන්නකොට වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන කියන ඔබ තුල වෙන සිද්ධිය. ඒ රූපය ආරම්භය අපි තේරන මට්ටමට ගමු. තණ්හා උපාදාන කියන්නේ ඔබේ සිතට තේරෙනවා ඔබට පේනවා ඒ රූපේ පුද්ගලයේ කී රූපේ සත්වයේ හැටියට. අත්වාද උපාදානය කියන්නේ ටීවී එකේ තියෙන රූපය සත්වයේ හැටියට පුද්ගලයේ හැටියට වටිනාකමට තමන්ගේ පැත්තට පේනවා. දැන් ටීවී එකේ තියෙන රූපය ඔබලන් සත්වයේ පුද්ගල කියලා පේනවා නේද? හරි. ටීවී එකේ රූපේ සත්වයේ පුද්ගල හැටියට ඕගලන්ට පේන්නේ ඒ රූපේ සත්‍යයක් හින්දාද? නෑ. ඒ රූපේ සත්‍යයක් හින්දා නෙමෙයි නම් ඒ රූපේ සත්‍යය කියලා පෙනෙන කම හැදිලා තියෙන්නේ කොතනද? කොහටද? ඒ කියන්නේ ඇස් ඉදිරි පිටට ආව සත්ව පුද්ගල නොවන රූපයක්. ඒ රූපේ දකිනකොට තණ්හා උපාදාන කියන එකෙන් කියන්නේ ඒ රූපය හොඳයි ඒ රූපයේ සත්‍යය කියන ගති ටික ඔබේ මනසේ යෙදුනොත් ඔබ කිසි වෙලාවක දැක්කේ නැත්තම් මේ රූපය වටිනවා කියලා සත්‍යය කියලා පෙන්වන කම මගේ මනසේ යෙදිලා කියලා ඔබට භවය හැදෙනවා. ඔබ හිතනවා ටීවී එක ඇතුලේ පුද්ගලෙක් දිහා බලාගෙන ඉන්න විදිහේ බලාගෙන ඉන්නේ දැන්. ඒ රූපේ සත්‍යය කියන අදහසෙන් බලාගෙන එහෙම බලාගෙන හිටියොත් ඒ ටීවී එක ඇතුලේ ඉන්න මිනිස්සු ළඩ වෙලා මහලු වෙලා නැරලා ඔබට දුක් එනවද නැද්ද? හරි. ඒ සත්‍යය ළඩ වෙලා මහලු වෙලා නැරලා දුක් එන්නේ ඇයි? එතන සත්‍යය හම්බ වෙච්ච හින්දා නේද? එතන සත්‍යය ටීවී එක පැත්තේ සත්‍යය ඔබට හම්බුනේ කොහොමද? ඒ රූපේ දකින්නකොට ඒ රූපේ සත්‍යය කියන හැඟීම සත්‍යය කියන ගතිය මගේ මනසේ යෙදෙනව නේද? ඒ කියන්නේ මේ තණ්හාව උපාදාන කියන කෙලෙසියක් මනසේ යෙදෙනව නේද කියන එක නොදකිනකොට ඔබට තේරෙන්නේ මොකද්ද? ඒ රූපේ සත්‍යයක් වගේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කිව්වේ. වේදනාව කියන තැනට කිව්වේ ඇස් ඉදිරි පිටට ටීවී එකේ රූපයක් යනවා කියන එක. වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කියලා කිව්වේ ඒ පෙනෙන දේ ආරම්භය ඔබේ මනස පැත්තේ පෙනෙන දේ හොඳයි පෙනෙන දේ පැත්තේ සත්‍යයේ පුද්ගල කියන හැඟීම යෙදෙන්නේ. දැන් මේ තණ්හා උපාදාන කියන ටික තමන්ගේ මනසේ හැදුනේ කියන එක දන්නේ නැත්තම් ඒ උපාදාන ප්‍රත්‍ය භවය හැදෙනවා කියලා කියන්නේ ඔබට තේරෙන්නේ රූපේ පැත්ත කෙනෙක් කියලා. තව පැත්තකින් අපි ඔක තව පැත්තකින් ගමු. පෙර අවිද්‍යා කර්ණයට ඔබට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කියන්නේ විඥානයේ රූපයට බැසගෙන නාම රූප වෙලා ආයතන කන හැදුණා. කන හැදුනහම ශබ්දයක් ඇහෙනවා. දැන් ශබ්දයක් ඇහෙනවා කියන ටික තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැන අයිති. ඒ ශබ්දය කියනකොට ඒ ශබ්දයේ සීමාවක් තියෙනවා. ඔබට යම් කිසි කෙනෙක් ජර්මන් භාෂාවක මොනවහර කියාගෙන ගියොත් ඔබට දැන්න ලැජ්ජා කළා කියන අදහසක් එනවද? ඔබට හොඳ කිව්ව ප්‍රශංසා කළා කියන අදහසක් එනවද? අන්න පෙර කර්මයට උරුම වෙච්ච විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැන ටික තියෙන ස්කන්ධ ටික ඔච්චරයි. ඒ කියන්නේ ඔබට සද්දයක් ඇහැ. ඔබට සද්දයක් ඇහැ. හැබැයි ඒ සද්දය තුල හොඳ සද්දවත් නරක සද්දවත් තියෙනවද? හොඳ සද්දවත් නරක සද්දවත් නැහැ. දැන් අලුතෙන් නව කර්මයද අලුතෙන් කෙලස් ටිකක් යදුනා. ඒ ශබ්දයට ඔබ තුල අලුතෙන් තණ්හාව උපාදන්න කියන කෙලස් යදුමුතිය ශබ්දේ ඔබ අල්ලගත්තු ශබ්දේ ගත්තු ආ මේ මට බයිනවා නේද? ආ මට හොඳ කියනවා නේද කියලා ඔබ කරුණ ටිකක් එකතු කළොත් ඔබට වෙනද වගේම කාණ්ඩ සද්දය ගැටෙනකොටම ඔබට හිතෙනවා ඔබ තුල යදෙනවා මේ මට බනිනව නේද කියලා. ඔබ දන්නේ නැත්තම් සද්දයක් ඇහෙනකොට මේ මට බනිනව නේද කියන එක මා තුල නේද හැදුනේ කියලා ඔබට කෙලින්ම අර සද්දේම බයින සද්දයක් වෙනවා. බයින සද්දයක් වෙලා බයින සද්දයක ඉපදීනේ ඔබ දුක් විඳලත් කී. ඔබ දුක් විඳේ සද්දේ නිසා නෙමෙයි, සද්දෙට කෙලස් ටිකක් එකතු කළ නිසා. ඒ වගේ ඔබ දුක් විඳේ පෙනෙන දේ නිසා නෙමෙයි, පෙනෙන දේට කෙලස් ටිකක් එකතු කරනවා. කෙටියෙන් ගත්තහම බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දර්ශනයක් දේශනා කරන්නේ. ඒ කියන්නේ අද ඔබට ලෝකයක් හම්බ වෙනවානේ. මොකද්ද ලෝකේ? තම මේ ශරීරේ මේ මම කියලා පේනවානේ. පේනවා. මේ තව සත්ත්ව පුද්ගලය කියලා ඔබට පේනවානේ. ඔබට පේනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබට මේ සත්ත්ව පුද්ගලය කියලා පෙනෙන්නේ පෙනිලා ඔබ දුක් විඳිනවා නම් ඔය දුක ඔබට හැදුනේ මේ සත්ත්ව පුද්ගලය ඉන්න හින්දා නෙවෙයි. පෙනෙන ඇහෙන දෙයට කෙලස් ටිකක් එකතු කරලා සත්ත්ව පුද්ගල භාවයට පෙනෙනකම ඔබ තුල නිර්මාණය වෙච්ච නිසා කියලා. ඒ කියන්නේ අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ අපිට මේ සත්ත්ව පුද්ගලය ඉන්නවා කියලා පේන්නේ සත්ත්ව පුද්ගලය ඉන්න නිසායි කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔබට මේ සත්ත්ව පුද්ගලය ඉන්න බවට පෙනෙන්නේ සත්ත්ව පුද්ගලය ඉන්න හින්දා නෙමෙයි. චක්කු අනත්ත රූප අනත්ත ඇහැ අනාත්ම රූපය අනාත්මයි. අනාත්ම රූපයේ තියෙන තැනක ඔබට සත්ත්ව පුද්ගල භාවයට පෙනෙන්නේ එහෙම පෙනෙන කෙලෙසියක් යෙදුන හින්දායි. අද ඔබ ගාව මේ රූපේ සත්ත්ව පුද්ගලයක් කරලා පෙන්වන කෙලෙසිය නිසා ඔබ දුක් විඳින්නේ කියලා. ඒකයි මේ දුක පෙන්වලා දුකට හේතුව තණ්හාව උපදවනයි කියන කෙලෙස් ටික පෙන්වනවා. මේ කෙලෙස් ටික නැති කළොත් ඔබ සත්ත්ව පුද්ගල භාවයෙන් විඳින දුක් නැති කරන්න පුළුවන් කියලා ඒක දැනනවා දෙපෙන්නේ. සාමාන්‍ය ලෝකයට වඩා මේ ආර්ය දර්ශනය වෙනස් වෙන්නේ. සාමාන්‍ය ලෝකයට හිතෙන්නේ මොකද්ද? මේ සත්‍ය පුද්ගලයමයි කියලා හිතෙන්නේ. මේ තව සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා, මේ මම ඉන්නවා කියලා හිතෙන්නේ. ඒ ඉන්නෙහිඳ රූපං අත්තු සමුපසති රූපය ආත්ම වශයෙන් දකින, මේ රූපය තම වශයෙන් දකින සක්කාය දිට්ඨිය යුක්තයි. ඒ හිඳ විචිකිච්ඡාව නැති යුක්තයි. මොකද්ද? මේ සත්‍ය කොහේ ඉඳන් එන්නේ ඇද්ද? මොන මොන කර්ම කළා මෙතෙන්ට එන්නේ ඇද්ද? මේ සත්ත්වය මැරිලා කොහාට යන්න ඇද්ද කියලා පූර්වපරන්තිට දුවන. මේ කය මම කියලා දකින හින්දා මේ මම කොහේ ඉඳන් එන්නේ ඇද්ද? මම කර්ම කළා කොහාට යයිද කියලා පූර්වපරන්තිට දුවන. නමුත් සුතව තාරිය ශ්‍රාවකගේ ප්‍රධාන ලක්ෂණය, චතුරාර්ය සත්‍ය දැක්කොත් තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි රූපේ සත්‍ය පුද්ගලයා කියලා සක්කාය දිට්ඨියට. මේ රූපේ මම කියන සක්කාය දිට්ඨියට. ඒ හින්දා උබ්බන්තේ කංකති අපරන්තේ කංකති නැහැ. මේ සත්‍ය කොහේ ඉඳන් එයිද, එන්නේද, කොහටද යන්නේ කියලා විචිකිච්ඡාව නැහැ. ඇයි ඒ? මොකක්ද දත? සුතව තාරිය ශ්‍රාවකේ රූපේ සත්‍ය කැටිට දකින්නේ නැති හින්දා එයා දකින රූපේ සත්‍ය කැටිට පෙනෙන කමක් තියෙනවා තමයි. ටීවී එක ඇතුලේ ඉන්න සත්‍ය අපිට පෙනෙනවා නම් ඒ සත්‍ය කොහේ ඉඳන් එන්නේද කියලා අහන්න සුදුසුද අපි? එහෙනම් මරණයෙන් පස්සේ කොහට යයිද කියලා අහන්න සුදුසුද නැහැ. ඇයි ඒ? ඒ රූපේ සත්‍ය කියලා ගත්තොත් ඒ සත්‍ය කොහේ ඉඳන් දාවේ කොහටද යන්නේ කියලා අහන්න සුදුසුයි. නමුත් ඒ රූපේ සත්‍ය කියලා ගන්න බෑ කියලා සුතව තාමයේ සාවේකට පෙන්නන. මොකද ඒ රූපය සත්‍ය පුද්ගලික හැටියට තමන්ගේ කෙලෙසයකට පෙනෙනවා කියලා දකින්නකොට ටීවී එකේ තියෙන රූපේ සත්‍යයක් හැටියට අපිට නොපෙනෙනවා නෙමෙයි පෙනෙනවා. ඇත්ත. හැබැයි මේ පෙනෙන සත්‍යයක් ඉන්න හින්දා නෙමෙයි, තමන්ගේ කෙලෙසිය නිසා මෙහෙම පෙනෙන්නේ කියලා දන්න නිසා. මේ කෙලෙසිය නැති වුණ මේ පෙනෙන බව නැති කරන්න පුළුවන් කියලා දන්න නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුවොත් වඩලා මේ කෙලෙසිය ගිවා ගන්න පුළුවන් කියලා දන්න හින්දා ඒ රූපේ සත්‍යයක්මයි කියන අදහස යට නැහැ. ඒ වගේ ඔබත් මා ජීවත් වෙන මේ ලෝකයේ තුල බුදුරජාන් වහන්සේ පෙන්වෙයි මේ පටිච්ච සම්පදාය හරහා පෙනෙන ඇහෙන බව හඳුනහම ඒ පෙනෙන දෙයට කෙලස් ටිකක් තමන් තුල එකතු වුනහම සත්පුද්ගල භාවයට මේ වස්තු පෙනෙනවා. ඔබ දන්නේ නැත්තම් සත්පුද්ගල භාවයට විදින දුකක් තියෙනවා නම් ඒ දුක ඇතිකලේ මේ තණ්හා උපාදාන කියන කෙලෙසිය නිසායි කියලා ඔබ දන්නේ නැත්තම් මේ තණ්හා උපාදාන කියන කෙලෙසිය නැතිකලෝ සත්පුද්ගල භාවයට හම් වෙන මේ ලෝකෙ මිදෙන්න පුළුවන් කියලා ඔබ දන්නේ නැත්තම් මේ ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ග දුක් නැති කරන ප්‍රතිපදාවයි කියලා දන්නේ නැතිමුත් ඔබට කෙලින්ම හම් වෙන මේ සත්‍යය ඇතුළේ. ඒ කියන්නේ ටීවී එක ඇතුලේ සත්‍යයක් ඉන්නවා කියලා දකින්න එකත් මේ දකින්න එකත් අතර වෙනසක් නැහැ. එහෙම බැලුවොත් මේ රූපේ සත්‍යයක්මයි කියලා ගන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නා අය. ඒ කියන්නේ මේ රූපේ සත්පුද්ගල භාවයට හම්බ වෙන්නේ එහෙම පෙනෙන කෙලෙසයක් තමන් තුළ යෙදෙන හින්දා නේද කියන දර්ශනය ගාව නැති හින්දායි මේ රූපේ සත්‍යයක්මයි කියලා ගන්නවා. රූපේ සත්‍යයක්මයි කියලා ගත්ත හින්දායි පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති ඒ කියන්නේ එහෙනම් සත්‍යය කොහෙන්ද නැද්ද කොහොමද ඇට්ලටික් කියනද දුවන්න පුළුවන් නේ. නමුත් මේ පටි සුතව තාරිය ශ්‍රාවකය සහ අනාර්ය පුද්ගල බෙදින්න උතනින් කිසිම වෙලාවක මේ ලෝකයේ හැදෙන්නේ තමන්ගේ කෙලෙසයකට කියලා දන්නේ ආර්ය ශ්‍රාවකයෙක් නෑ සුතව නෑ අසුතවක් කියලා. එයා හිතාගෙන මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. ගොඩාක් වටිනා දේවල් තියෙනවා. ගොඩාක් වටිනා දේවල් තියෙන මැද්දේ සත්‍ය පුද්ගල ඉන්න සත්‍ය පුද්ගලයෝ මැද්දේ අපි ජීවත් වෙනවා කියලා. නමුත් අපි කියමු දැන් ඔගොල්ලෝ හිතාගෙන ඉන්නේ රන් රිදී මුතුමැණික් ආදී ගොඩාක් වටිනා දේවල් මේ බාහිර ලෝකේ තියෙනවා කියලා නේ තියෙනවා කියලා. ඔක තමයි දර්ශනයක් නැතිකම අසෘතත්කම ලක්ෂණ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නේ කොහොමද කියලා දන්නවද? ඔගොල්ලන්ගේ ඇහැට රූපයක් පෙනෙනකොට ඒ රූපේ ගොඩාක් වටිනවා කියලා කම වටිනාකමට පෙන්නන කෙලෙසියක් ඉදුණාම ඕගොල්ලන්ට පේනවා ගොඩාක් වටිනා දේවල් තියෙනවා කියලා. දැන් ඔබට පෙනෙනවා රත්තරන් තියෙනවා, රිදී තියෙනවා, මුතු තියෙනවා, මැණික් තියෙනවා, මේවා ගොඩාක් වටිනවා කියලා ඔබට පේනවා. ඔබට පෙනෙන්නේ එහෙම වටිනාකමට පෙනෙන කෙලෙසියක් ඔබ තුල ඉදුණා හින්දා මිසක වටිනා දේවල් තියෙන හින්දා නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන එකයි. පංච උපාදාන කන්ධ දුක්ඛ. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය. ඔබට ඔබේ ෆොටෝ එක ගහලා තිබුණොත් විත්තියේ ඒ ෆොටෝ එක දකිනකොට මොකක් කියලාද පේන්නේ? ඒත් මම කියලා පේනවනේ. ඔබට ඒ රූපේ මම කියන එක පෙනෙන්නේ ඒ රූපේ දකින්නකොට ඒ රූපේ මම කියලා පෙනෙන ගතියක් හිතේ ඉතිලා හින්දා ඔබට පෙනෙනවද ඒ රූපේ මමද? දැන් ෆොටෝ ඔබේ ෆොටෝ එක ගැහුවොත් දිත්තේ ඒ දිහා බැලුවොත් ඔබට මේ මම කියලා පෙනෙයිද නැද්ද? තේරෙන්නේ. හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඔබේ ඇසිදිරිට රූපයක් එනකොට ඒ රූපය අනුවේ තණ්හා උපාදාන කියන කෙලෙසෙ උතුල යෙදෙන. යෙදුනහම ඔබට දැන් රූපෙ පෙනෙන්නේ කොහොමද? මම වගේ. දැන් ඒ රූපේ මම වගේ මම කියන අදහසක් ඔබට දැනෙනවද රූපේම කෙනාද? තමන්ට දැනෙනවා. එහෙනම් ඒ රූපේම කෙනා කියලා ගත්තොත් කොච්චර වැරදිද? රූපේ තමන් කියලා තමන්ට දැනෙන කමයි රූපේම කෙනයි කියන එකේ වැරද්දක් ඇති බව තේරෙනවා. ඒ වගේ මේ ඇහෙන් බලනකොට මේ රූපියත් මේ මම කියන අදහස මේ රූපේ දකිනකොටම මම කියන කම තමන්ගේ මනසේ දෙනවා නම් මනසේ දෙනකොට අපි දන්නේ මේ රූපේ දකිනකොට මේ මම කියන හැඟීම හින්දා මේ රූපේ මම වගේ පෙනිලා නේද කියලා අපි හිතාගෙන මේ රූපේම මම කියලා. එතකොට අවිද්‍යාව ඇතුළතම ගියාම එහෙනම් මේ මම කොහෙන්ද එන්නේ කොහාටද යන්නේ කියලා අපි එහාට මෙහාට යනවා. හොඳයි. විත්තියේ ගහපු ෆොටෝ එක මම කියලා හිතෙනකොට ඔබ එහෙනම් ඒ මම කියලා හිතෙන්නේ මම කියලා දැනෙන්නේ මම ඉන්න හින්දමයි කියලා හිතලා ඇත්තට මේ මම කොහෙන්ද එන්නේ
කොහාට යන්න යයිද කියලා ඒ රූපෙට ඇගිලා දික් කරොත් හරියද? හරියට. ඉතින් ඒකම නෙමෙයි මේ සැබෑ ජීවිතෙත් වෙන්නේ. මෙතින්ද මට පෙන්වන්න ඕනේ කිමතුනි අපි ගොඩාක් කල් සසරනේ චතුරාර්ය සත්‍ය ඉගෙන ගත්තේ නැහැ. පටිච්ච සම්පදායෙන් පෙන්වුවේ පෙර අවිද්‍යාව නිසා කර්ම රැස් වුණා. ඒ නිසා විඥාන නාම සලතර පස්ස වේදනා කියන පෙනෙන ඇහෙන ටික හැදුනා. පෙනෙන ඇහෙන ටිකට දැන් කෙලස් ටිකක් යෙදිලා ඔබට ලෝකයෙන් ලැබිලා පේනවා. ඒ කියන්නේ ඔබට පෙනෙනවා සත්‍යයෝ ඉන්නවා වගේ. පුද්ගලයෝ ඉන්නවා වගේ. වටිනා දේවල් තියෙනවා වගේ. නමුත් ඔබ කිසි කලක පටිච්ච සම්පදාය ඉගෙනගෙන නැති නිසා මේ සත්පුද්ගල භාවයෙන් යුක්ත දුක උපදින ලෝකය හැදුනේ ඔබ තුල නේද? මේ වේදනාපච්චය තණ්හාපච්චය උපාදාන කියන ගති ටික හේතුණු නිසා නේද මෙහෙම පෙනෙන කම ඇති උනේ කියන එක දන්නේ නැති හින්දා ඔබට ඇත්තටම පුද්ගලයෝ ඉන්නවා සත්‍යෝ තියෙනවා කියලා භවය හැදිලා මේ තියෙන්නේ. දැන් ඔබ හිතන්නේ ඇත්තටම වටිනා කියන දේවල් රන්රිදී මුතුමිනි බහැර තියෙනවා. ගොඩක් සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා ඔබට තේරෙන්නේ. ඒක තමයි ඔබේ කර්ම භවය. ඔය භවය නිසායි ඔබ ජරා මරණ දුක් විඳින්නේ, භව දුක් විඳින්නේ. ඔය භවය හැදුණේ කුමක් නිසාද? තණ්හා උපාදාන කියන කෙලෙස් ටික හඳුන්නේ නැති නිසා. මම කියන ටික ගැඹුරුයි තේරුම් ගන්නසාවක්. ඒ කියන්නේ ඔබට ටීවී එකේ පැත්තේ සත්‍යයක් හම්බ වුණා, හම්බ වෙච්ච හින්දා දුක් විඳින්න උනේ. ඔබට ටීවී එකේ පැත්තේ සත්‍යයක් හම්බ වුණේ මොකක් හින්දාද? ඒක බලනකොට මම තුළ ඒ රූපේ සත්‍යයක් කියලා පෙන්නන කම කියදিলা නේද කියන එක දන්නේ නැති හින්දා. තණ්හා උපාදානයේ නොවිදෙනකොට භවය හම්බෙනවා. බැහැරෙන් හම්බෙනවා. භවය නිසාම අපිට සත්‍ය පුද්ගලික ඉපදෙනවා, ඉන්න කෙනෙක් හම්බෙනවා. එතකොට ධර්මවත් දුක් විඳිනවා නේද? මේ රූප ටික දකිනකොටම තව සත්‍ය පුද්ගලික කියන හැඟීම තම තුලේ තියෙනවා. යෙදෙනකොට මොකද වෙන්නේ? ඕගොල්ලෝ දන්නේ මේ සත්‍ය පුද්ගලිය කියන හැඟීම එක වේදනාපච්චය තණ්හාපච්චය උපාදාන කියන මේ ගති ටික පටිච්චසම්පදෙ දන්නේ නැ මේ පෙනෙනවා එක මේ කෙලස් ටිකේ දිලා නේද කියලා. එතකොට වෙන්නේ මොකද භාවේ? මෙහි ඉන්නවා කෙනෙක් හැටියටයි හම්බුනේ. දැන් ඔබට තව සත්වෙක් ඉපදිලා දැන් ඉන්න කෙනා ලෙඩ වෙලා මහලුලා මරලා දුක් විඳින්න පුළුවන්. ඔබේ දුකට හේතු භවය, භවයට හේතු උපාදාන, උපාදානට හේතු තණ්හාව, තණ්හාවට හේතු වේදනාව කියලා මේ කෙලස් ටික පෙන්වයි. යම් වෙලාවක මේ තණ්හාව උපාදාන නැති වුණොත්, ඒ කියන්නේ මේ රූපය හම්බ වෙනකොට මේ රූපේ සත්‍ය පුද්ගලයෙක් හැටියට පෙන්වන කෙලෙසි උපගාව නැති වුණොත් ඔබට භවය හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ටීවී එක පැත්තේ සත්‍ය හම්බ වෙන්නේ නැහැ. මේ පැත්තේ සත්‍ය හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඔබට දුක් විඳින්න හම්බ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අපි මම ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා යම් දුක් විඳිනවා නම්, ඒ වගේම ප්‍රිය විපයෝග අප්‍රිය සංයෝග දුක් ටිකක් විඳිනවා නම් මේ දුක් ටික විඳින්න වෙන්නේ තමන්ගේ සත්පුද්ගල භාවයේ ඉපදීමක් නිසා. තමන්ගේ සත්පුද්ගල භාවයේ ඉපදීම තියෙන්නේ භවය තුල. භවය හැදුණු නිසා. ඒ කියන්නේ මෙහෙම ආයෙ මෙහෙම දේවල් තියෙනවා, මම කියලා කෙනෙක් ඉන්නවා, මෙහෙම දේවල් තියෙනවා කියන නවතන දුන්නු හින්දා. එහෙම වුණේ ඔබ මොකක් හින්දාද? පෙනෙන ඇහෙන දේ තුල තමන් ගාව මෙහෙම කෙලෙසියක් යෙදුනේ හින්දායි කියලා. තව පැත්තකින් අපි ගත්තොත් මම ඔබට අර කියන්නේ අපි කියමු හැබැයි මේක දැනගෙන අපි ලෝකේ ඇති වෙන හා නැති වෙන හැටි දැනගෙන අවිද්‍යාවෙන් යුක්ත ලෝකෙක ජීවත් වෙනවා. හැබැයි අපි රැවටුලා නෙමෙයි. අපි කියමු ඩොලර් 100ක් ගන්න. දැන් පොඩි ළමයෙකුයි අපි රහතන් වහන්සේ ගත්තොත් තුන්දෙනාට පෙනෙන මට්ටම එකයි නේ. නමුත් පොඩි ළමයාට මේක දකිනකොට මේක ඩොලර් 100ක් හරිය වටිනවා කියන හැඟීම එදෙනවද? අපි මේ දිහා බලනකොට මොකද වෙන්නේ? අපි මේ දිහා බලනකොටම මේ රූපේ දකිනකොටම අපිට මතක් වෙන අපිට සිහිනුම අනේ ඩොලර් 100ක් හරි වටිනවා කියන එක අපේ හිතේ යෙදෙනවා. හැබැයි අපි දන්නේ නැත්තම් මේ රූපේ දකිනකොටම වටිනාකම අපේ මනසේ යෙදුනේ කියලා. අපිට භවය හැදෙනවා, තණ්හා උපාදානේ දන්නේ නැති විචකම භවය හැදෙනවා කියන්නේ අපි හිතාගෙන වටිනා ඩොලර් 100 කියන මේ කඩදාසිය කියලා. භවයේ හැදුණු දුක දැන් ඒ කඩදාසිය නිවකාවක් දුක වෙනවා. එතකොට වේයකාවක් දුක වෙනවා. කඩදාසිය ඉරුවත් අපිට දුක වෙනවා. කඩදාසිය කැඩිලා බිඳිලා විනාශ වෙන දුකට හේතුව අපේ ගව තියෙන තණ්හාව. හැබැයි ඕක මෙදෙන් කිසි වෙලාවක මේ රූපය වටිනා මේ රූපය ඩොලර් 100ක් කියන තැනට ආපු කෙනා දුක මිදෙන්න තැනක් නැහැ. ඒක දුකෙන් මුදවන්න තියෙන්නේම මේ රූපය ආරම්භයේ වටිනාකම යෙදෙන්නේ අපේ මනසේ නේද? යම් වෙලාවක මේ ඇස් ඉදිරි පිටට මේ රූපය එද්දි ඒක වටිනවා කියන හැඟීම මගේ මනසේ නොයදුනොත් මට මොනතරම් සාහනයක් තියෙද කියලා දැකලා සීලයක පිළිපදලා සමාධි වඩලා නුවණින් බලලා ඇස් ඉදිරි පිටට වස්තුවක් ආවට වටිනාකම තමන්ගේ මනසේ නොයදෙන තැනකට ගිය කෙනාට තමයි රහතන් වහන්සේ කියන්නේ. රහතන් වහන්සේ මේක දැක්ක කියලා අන්ත වටිනාකම කියදෙන්නේ නැහැ. ඒ වගේම මේ රූපය දැක්ක කියලා සත්වයෝ කියලා පුද්ගලයෝ කියලා යෙදෙන්නේ නැහැ. ඒ හින්දා සත්ව පුද්ගල භාවයෙන් දුක් විඳින ලෝකය තුල තණ්හාව නැති කිරීමෙන් සියලු දුකෙන් නිදලා පවතින. ඉතින් මේ අචල කස්සපට බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ අවිද්‍යාව කර්ම සකස් කරන්න හේතුන මේ වගේ පෙර කර්මයේ හේතුන යමක් දකින අහන තැන හදා ගන්නවා. ඒ ටික හේතුන තණ්හාව උපදන පුද්ගලයේ කැටිට වටිනවා කියන අදහස් ටිකක් තමන්ගේ හිතේ පහළ වෙන්න. ඒ සිද්ධාන්තයේ හේතුන තමන්ට වටිනා පුද්ගලෝ වටිනා දේවල් මෙහි තියෙනවා කියන තැන නිර්මාණය වෙන්න. එහෙම නිර්මාණය වෙච්ච එක හේතුන දැන් දුක් විඳින්න. ඔබට වටිනා දේවල් වටිනා අය නැති වෙනකොට ඔබ දුක් විඳිනවා නම් ඔය දුකට හේතුව වටිනා දේවල් වටිනා අය සත්‍ය පුද්ගලෝ ඉන්න නිසා. එහෙම ඉන්නකම හැදුනේ උපාදානයේ ප්‍රත්‍යවිච්ඡ නිසා, උපාදානයේ තණ්හාවෙච්ච නිසා, තණ්හාවුනේ උපාදානයේ නිසා, වේදනාව නිසා කියලා මේකෙදි පෙන්නවා. තමන්ට පෙනෙන්නේ නැහැ එන දෙයට කෙලස් ටිකක් යෙදিলা තමන්ට වටිනවා සත්‍ය පුද්ගලෝ ඉන්නවා කියලා පෙනෙන බව නිර්මාණය වෙද්දී තමන් තුල වෙච්ච සිද්ධාන්තයක් දර්ශනයක් තමන්ට මේ ලෝකේ නිර්මාණය වෙලා කියලා ඕකෙන් ඔගොල්ලෝ දන්නේ නැති හින්දා ඔගොල්ලෝ හිතාගෙන ඉන්නවා මෙහෙම දේවල් තියෙනවා තියෙන හින්දාම හම්බ වෙනවා කියලා. ඒ කියන්නේ ටීවී එක ඇතුලේ සත්වෙක් ඉන්නවා, ඉන්න හින්දාම සත්වෙක් ගියාම මම බලාගෙන ඉන්නවා වගේ අපි ඉන්නේ. නමුත් ටීවී එකේ සත්වෙක් පුද්ගලයෙක් හදාගෙනම අපි පරිහරණය කරලා නෙමෙයිද තියෙන්නේ. සත්ව පුද්ගලයෙක් ඉන්න සත්ත්ව පුද්ගලයේ ඉන්න හින්දාම සත්ව පුද්ගල භාවයට පෙනිලද? එහෙම නැත්නම් ඒ රූපයේ සත්ත්ව පුද්ගලෙක් කියන බවට පෙනිලද කියන්නේ? ඒ කියන්නේ ඒ රූපයේ සත්ත්වයක් හින්දාම මට සත්ත්වයක් කියලා පෙනෙනවද? නෑ. එහෙනම් ඒ රූපයේ සත්ත්ව පුද්ගල නොවු අනාත්මයි. නමුත් මට පේනවා පුද්ගලයෙක් කියලා. අපි හිතාගෙන ඉන්නේ ධර්මය අහලා නැති කෙනා හිතාගෙන ඉන්නේ සත්ත්ව පුද්ගලයෝ ඉන්නවා. ඉන්න හින්දා මට සත්‍ය පුද්ගලයෝ කියලා පේනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇහැ අනාත්මයි රූපය අනාත්මයි. අනාත්ම රූපයක් ඇසිරෙන්න පිට එන්නේ. වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන කියන්නේ මේ අනාත්ම රූපයක් විඳිනකොට ආත්ම සංඥාවක් ආත්ම කෙලෙසියක් තමන් තුළ ඇතිලා. දැන් තමන්ට කෙනෙක් වගේ පේනවා. එයා දන්නේ නැත්තම් පස්සේ සම්පාද සිද්ධිය මුල් වෙලා මේ ලෝකෙ ඉපදුනේ කියලා ලෝකෙ ඇත්ත වෙලා. ඉතින් මට ඔයගලට මතක් කරවන්න තියෙන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ පංච උපාදාන ස්කන්ධ ලෝකෙ පිළිබඳ දර්ශනයක්. ඒ කියන්නේ මේ රූපය වටිනවා කියලා මට පෙනෙන. හැබැයි මම දන්නේ නැත්තම් මේ රූපේ වටිනාකම දැනෙන්නේ මගේ මනසටයි කියලා. මම හිතන්නේ මේ වස්තු වටිනවා කියලා. අවිද්‍යාව යුක්ත අපි 10 දෙනෙක් මේ දිහා බැලුවොත් 10 දෙනාට මේ රූපේ වටිනවා කියලා යෙදුනහම 10 දෙනාටම අවිද්‍යාව වේද? 10 දෙනා මෙතනගෙන මේ රූපේ වටිනවා කියලා දැන් රූපෙට පොරකයි අපි. හොඳට බලන්න ලෝකේ අපේ නෙමෙයිද කියලා. මගේ අම්මා ඕගොල්ලන්ගේ අම්මද? නෑ, ඕගොල්ලන්ගේ අම්මා මගේ අම්මද? නෑ. ඇයි? ඒ රූපේ අම්මා හැටියට මට පෙනෙනවා මිසක ඕගොල්ලන්ට පේන්නේ නෑ. ඒ රූපේ වෙනස් වෙනකොට ජරා මරණ දුක මම විඳිනවා මිසක ඕගොල්ලෝ විඳින්නේ නැත්තම්. එහෙනම් ඒ රූපේ අම්මා හින්දා මට අම්මා කියලා පෙනෙලද? ඒ රූපේ අම්මා කියන විදිහට පෙනෙන කෙලෙසියක් මන් තුල ඉදිරියද මේ තියෙන්නේ? එහෙනම් ඒක නෙමෙයිද හැමතැනකම ඇත්ත? එහෙනම් අත්තිසේ වටිනා රන් රිදී මුතුමැණික් තිබිලද? අත්තිසේ වටිනා රන් රිදී මුතුමැණික් තියනවා කියලා අදහසක් එදිනද? ක්‍රම දෙකයි. වෙනදට අපි ගියේ රන් රිදී මුතුමැණික් තියෙන වීදි මැද්දෙන් තමයි අපි ගියේ. නමුත් ධර්මය ඉගෙන ගත්තාම එයා රන් රිදී මුතුමැණික් තියෙන වීදි මැද්දේ යන්නේ නැහැ. එයා දන්නවා මේ වීදියෙන් යනකොට අවට තියෙන හැම දෙයක්ම රන් රිදී මුතුමැණික් අතිසේ වටිනවා කියන හැඟීමක් මට එදිලා. දැන් දෙපැත්තේ තියෙන වස්තු දිහා බලන ගානේ මේක මෙච්චර වටිනවා, මේක මෙච්චර වටිනවා, මේක මෙච්චර වටිනවා කියන වටිනාකම, වස්තුවේ වටිනාකම මට තේරෙන දෙයක් නැද්දෙන් කියලා. වස්තු වටිනවා නෙමෙයි, මේ වස්තුවේ වටිනාකම තේරෙන මනසකින් ගිහිල්ලා මම. වෙනතට අපි හිතුවේ දාස් ගානක් ඉන්න සෙනඟ ගොඩක් නැද්දෙන් තමයි අපිට යන්න වෙලා තියෙන්නේ කියලා. නමුත් මේ දර්ශනයෙන් පෙන්නුවේ දාස් ගානක් සෙනඟ ඉන්නවා කියන කම මට පෙනිලා කියන තැනකින් අපි ගමන් කරන්න වෙලා වෙනස් දෙක. ඉතින් මේ දර්ශනේ දැක්කොත් ඒකේ තියෙන වටිනාකම තමයි මේ රූපය වටිනවමයි කියලා අල්ලගෙන විඳින්න බෑ. රූපේ වටිනාකමට මට පෙනිලා, හැබැයි මගේ මනසේ තියෙන මේ රූපයක් වටිනාකමට පෙන්නනකම මම ගෙවාගත්තේ නැත්තම් මේ වස්තු වටිනවා කියලා දැක්කොත් තියෙන දෝෂේ තමයි ඒ හේතුෙම තණ්හා වෙලා ඒකටම බැඳිලා පෙරේතෙක් හැටියට හෝ තව දෙනක උපදින්න පුළුවන්. යම් වෙලාවක මේ වස්තුව අරබය මට මෙච්චර වටිනාකමක් දැනෙනව නේද කියලා හඳුනගත්තොත් එයාට තියෙන වටිනාකම ගිවා ගන්න පුළුවන්. අපි කියමු මේ වීදුරුව ඌට ගන්නක් වටිනවා කියලා දැක්කොත් මට ওই තණ්හාව ගිවා ගන්න ක්‍රමයක් දැන් ඒක වටින අපි වටිනා හින්දා අපිට තණ්හා වේදන. අපි හිතාගෙන ඉන්නවා මේ වටිනාකමට තියෙන දෙයට තණ්හා කරන හින්දා දුක ඉන්නේ, තණ්හා නොකළ දුක නැති වෙනවා කියලා තණ්හාව නැති කරන්න හදනවා. නමුත් දැන් මේකේ වටිනාකම තියෙද්දි තණ්හාව නැති කරන්න පුළුවන්ද? අපිට මුකුත් කරන්න බෑ. වටිනා දේ තියෙනකොට ඒක ආරක්ෂා කරනවා කියන දැන විතරමමයි බැඳලා තියෙන්නේ. එක්කෝ තණ්හා කළා පෙරේතෙක් වෙන්න පුළුවන්. එච්චරම තමයි අපිට කරන්න ඕන. මේකට කැමැත්තෙන් බැඳිලා රේතෙක් වෙන්න පුළුවන්. මේකට තණ්හාවකින් ගෙවා ගන්න බෑ. හැබැයි අපිට මෙහෙම වුණොත් ඇසිඩ් පිටින් මේ රූපේ එනකොට මේ වීදුරු කෝටි ගානක් වටිනවා කියලා මට වටිනාකමට පේනවනම් වීදුරු වටිනවද වටිනාකමට මට පේනවද? මට මේක වටිනාකමට පෙනෙන හින්දා මම මෙච්චර කල් මේක අල්ලගෙන තිබිලා තියෙන්නේ. මේක වටින හින්දා නෙමෙයි. එහෙනම් මම මේක වටිනාකමට පෙන්නනකම ගෙවා ගත්තොත් මොකක් වෙයිද? මම එදාට මේක අල්ලයිද? ඒ හින්දා එයා දන්නවා ලෝකේ උපාදාන කරගෙන ඉන්න තාක් ජරා මරණ දුකට යන්න වෙනවා. හැබැයි ලෝකේ උපාදාන කරන ගතිය නවත්තන්න බෑ. මට වටිනාකමට පෙන්නනකම නැති නොවෙන තා. ඒ කියන්නේ මේක වටිනවා කියලා දැක්කොත් ඒක ගන්නවා කියන එක නවත්තන්න බෑ. නමුත් තණ්හාව නිසා උපාදාන මේ වටිනාකම දැනෙනකම යදිලා තියෙන්නේ මගේ මනසේ කියලා තේරුණා. එතකොට එයා දන්නවා මේ තණ්හාව තිබුණොත් මේ වස්තු එකතු කරවනවා, රස කරවනවා, රූපේ මුදවන්නේ, රූපේ උපාදාන කරගෙන ඉන්න වෙනවා මට. ඒ මට මේක වටිනවා කියලා පේන හින්ද මේ රූපෙත් ගුණ ගහ ගන්න වෙනවා. තව රූපයක් වටිනවා කියලා පේුණොත් ඒ රූපෙත් ගුණ ගහ ගන්න වෙනවා. තව රූපයක් වටිනවා කියලා හිතුණා ඒකත් උස්සගෙන අන්තිමට මුළු ජීවිතේ වටාවටම කකුලක්වත් ගහන්න ඉඩ නැහැ. වටිනවා කියලා පෙවුණු දේවල් ගෙනල්ලා ගොඩ ගහගෙන අන්තිමට සතර මහා ධාතු බදාගෙන ඉන්නවා. මොකද අපිට පිස්සු. ඒ කියන්නේ අපිට ඒවා වටිනවා කියලා පේනකොට අපි දන්නේ අපිට පේනවා කියලා ඒව වටිනවා කියලා ගන්න. යම් වෙලාවක බුදුහාමුදුරු පෙන්නවා දර්ශනය. තණ්හා පත්‍ය උපද. ඕගොල්ලන් මේව මගේ කියලා අල්ලලා කරලා තියෙන මනසේ තියෙන මේ ගතියෙන්ද? මේ වටිනාකම යෙදෙන්නේ තමන්ගේ මනසේ කියලා දැක්කොත්, ඒ වගේ මේ සත්‍ය පුද්ගලයෝ කියලා යෙදෙන්නේ තමන්ගේ මනසේ කියලා දැක්කොත් ඔගොල්ලෝ කිසි කලකත් මෙහි සත්‍යය ඉන්නවා, බාහිර සත්‍යය ඉන්නවා, බාහිර වටිනා දේවල් තියෙනවා කියලා ගන්නවද? ගන්නෑ. උපාදාන වශයෙන් නොගත්තොත් එයන් පිරිනිවෙනව නිවන් දකිනවා. උපාදාන සහිත කෙනා පිරිනිවෙන්නේ නැහැ, උපාදාන රහිත කෙනා පිරිනිවෙනවා. මේ මගේ ගෙදර, මේ මම, මේ මගේ අතපය, මේ මගේ කෝපිත ගන්න කියලා අපි මම මගේ කියලා යම් යම් දේවල් උපාදාන කරගෙන ඉන්නේ, අපි පිරිනිවෙනවා. මේ තණ්හාව කියන එක හඳුනාගත්තොත් උපාදාන වෙනවා කියන එක දකින්න. ඉතින් මට පෙන්වන්න ඕනේ බුදුරජාන් වහන්සේ මේ පටිච්චසම්පාද සිද්ධාහාරා පෙන්වයි. අද ඔබට වටිනා දේවල් කැඩුණු බිඳුණු නිසා හෝ සත්ව පුද්ගල මරුණු නිසා හෝ තමන් නිසා හෝ යම් දුකක් වෙනවා නම් ඒ දුකට හේතුව මේ කෙලෙස් ටික නිසා කියලා දකින්න. කෙලෙස් ටික නැති කළ මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා දකින්න. මේ ආර්ය ශ්‍රැංග මාර්ගයට මගයි කිව්වා කියලා පෙන්නකොට ලොකු දර්ශනයක් පෙන්නවා. ඒ කියන්නේ ලෝකයක් තියෙන හින්දා දුක් විඳින්න වුණා කියන මේ ශාසනය බැහැර කෙනාට වෙන්නේ මෙහෙම ලෝකයක් තියෙනවා තියෙන හින්දා අපිට දුක් විඳින්න වෙලා නේද කියලායි. එයාට ලෝකෙ මුකුත් කරන්න බෑ. එහෙම තැනක බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ කෙලෙසේකට ලෝකේ නිර්මාණය වුණා, කෙලෙසිය අයින් කරලා දුක අයින් කරගත හැකි කියලා. ඉතින් මෙන්න මේ අපේ පොඩි ප්‍රදේශයක්. නමුත් මේ වගේ අතිශය වටිනා මේ ජීවිතයේම දුක සියලු ආකාරයෙන්ම ගෙවා ගන්න පුළුවන් දුක නිරුද්ධ වෙන දර්ශනයක් තියෙනවා. අන්න ඒක මතුමතුයි තෝයන්ට උත්සාහවත් වෙන්න. ඒක ඔබට ලාභයක් වයි වෙයි වෙන්නේ කියන තැනකට මතක් කරලා කෙටියෙන් නමුත් මේ කළ දේශනාව ඔබට මේ ජීවිතයේදීම ඔබේ නිවීමේදීම හදාගන්න හේතු ප්‍රවේශ වේවා කියලා ආශිර්වාද කරනවා.